ගරුක තනායකතුමනි, අතුරු සම්මත ගිනුම ගරු අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍යතුමා හැටියට ඉදිරිපත් කිරීමෙන් ඉතා පැහැදිලිව අපි පසුගේ කාලේ මුහුණ දුන්නු ජාතික කොරෝනා තර්ජනයත් ඒවාගේ මුදල් අරමුදයකට රට පරිවර්තනය කිරීම සඳහා විරුද්ධ පක්ෂයේ දරපු උත්සාහය කරුණු පැහැදිලි කරා. පෙබරවාරි මාසේ අපි විශේෂ මූල්‍යමය ප්‍රතිපාදන ඉල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව එකඟතාවයක් පරිදි සම්මත කිරීමට විරුද්ධ පක්ෂය එකඟ වුණොත් පසුව අවසාන අවස්ථාවේදී එය අනුමත කිරීමට කටයුතු නොකිරීමේ තීරණයක් ගැනීම මත එය පාර්ලිමේන්තුව අනුමත නොකර කල්තබන්නට සිද්ධ වුණා. මේක තමයි පෙබරවාරි මාසේ 20 වෙනිදා පාර්ලිමේන්තුව කල්තබීමේ අවස්ථාවේදී සිදු වුණු දේ. දැන් විරුද්ධ පක්ෂයේ ප්‍රධාන තර්කය වී තිබෙන්නේ මුදල් අනුමත කිරීම පිළිබඳ තීරණය ගැන. ඉතා පැහැදිලිව අග්‍රාමාත්‍යතුමා පැහැදිලි කරා බිලියන ගණනාවක හිඟ ගෙවීම් කොන්ත්‍රාත්කරුවන් නිදි කරන්නන් විවිධ සංවර්ධන යෝජනා ක්‍රම සෞඛ්‍ය රෝහල් මහජන අවශ්‍යතාවය සඳහා ගෙවා නොමැතිව තමයි එවකට සිටපු ආණ්ඩුව ගෙදර ගියේ නොවැම්බර් මාසේ අතිගරු ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයෙන් පස්සේ. දැන් මේ ගෙවීම් සිදු නොවීම නිසා ආර්ථික කඩාවැටීමකට රට පරිවර්තනය වීම වැළැක්වීමටයි අපි සභාව වෙත පෙබරවාරි මාසේ ආවේ. එය අනුමත නොකිරීමට විපක්ෂය ගත්ත වැරදි තීරණය නිසා පාර්ලිමේන්තු විසිරවා හැරීමට හොඳාකාර දන්නව විරුද්ධ පක්ෂය පාර්ලිමේන්තු විසිරවා හරින්නට බැරි තත්ත්වයක් මාර්තු මාසයේ දෙවනිදා වෙනතුරු තිබෙන බව. ඒ නිසා ඕනෑකමෙන් අර්බුදයක් ඇති කිරීමට දරපු උත්සාහය එක පැත්තකින්, අනිත් පැත්තෙන් අපේ රටේ ගියාණ්ඩුවේ කාලේ ඒ අයගේම කාලේ ගෙවීමට හිඟව තිබුණු මේ විශාල අංශ රාශික ආර්ථික සමාජ මහජන ජීවිත ආරක්ෂා කිරීමට ගෙවීමට තිබුණු මුදල් අඩපණ කිරීමෙන් අප රට අස්ථාවර කිරීමට පුළුවන් වේ යන්න ක්‍රියාමාර්ගය. ඒ දෙකම අවසන් කරමින් ජනාධිපතිතුමාට තිබුණු පළවෙනි අවස්ථාව තමයි පාර්ලිමේන්තුව විසිරුව හැරීමට 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ සම්මත කළ අවුරුදු 4 හමාරේ සීමාව ඉක්ුත් වීම මාර්තු මාසයේ 2 වෙනිදා සිදු වුණා. ඒ අනුව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුව හැරිය. දැන් පාර්ලිමේන්තුවක් විසිරුව හැරීමෙන් පසු අපි පාර්ලිමේන්තුව දන්නවා අපිට තිබෙන මුදල් ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක වීම පිළිබඳ ඉතා පැහැදිලිව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අදාළ වගන්ති සඳහන් කරනවා. දැන් එහි එක වගන්තියක් ගෙන පමණක් කටයුතු කිරීමට පුළුවන්කමක් නොමැති බව මගේ ප්‍රතිපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලට සිහිපත් කරන්න කැමති. අපි අරම් බලමු. පාර්ලිමේන්තුව විසිරුවලා නාම යෝජනා දින කැඳවලා පාර්ලිමේන්තුව ඡන්ද විමසීම ජනාධිපතිතුමා නීති අනුව 24 වෙනිදා අප්‍රේල් මාසයට නියම කරා. මේ අතරතුර ලෝකෙ පුරා කෝවිඩ් වසංගතයේ ලොක්ඩවුන් එකක් සිද්ධ වුණා. entire world closed down, all the airports closed down, all the major economies closed down. The world was shocked with such a COVID-19 situation which they had not faced before. මේ තත්ත්වය යටතේ මැතිවරණ කොමිසම තීරණය කළා මැතිවරණයේ දිනය කල්ලාන්න. එම නැත්තම් පාර්ලිමේන්තුව අප්‍රේල් මාසේ 24 වෙනිදා සිදුවෙලා අලුත් පාර්ලිමේන්තුවක් පත්වෙනවා. මේ අතරතුර මැතිවරණ කොමිසම පවා ගරු කතානායකතුමනි විශාල මුදලක් ඉල්ලා සිටියා මැතිවරණය පැවැත්වීම සඳහා. වෙනදා තිබුණු මුදල් ප්‍රමාණය මේ කෝවිඩ් තත්ත්වය යටතේ මදි ඊට වඩා විශාල වියදමක් ඉල්ලා සිටියා. එයද අනුමත කරන ලදී අධිකරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 150 අදාළ වගන්ති යටතේ. දැන් මැතිවරණය කොමිසම තමයි මැතිවරණය කල් දැම්මේ. ඒ අනුව අගෝස්තු 5 වෙනිදා වෙනතුරු රට මැතිවරණයක් නොමැතිව ගමන් කරා. එක පැත්තකින් මැතිවරණ තත්ත්වය අරමුදකාරී බවට පත්වීමත් අනෙක් පැත්තෙන් අපි ලෝකෙ පුරා ගමන් කර කෝවිඩ් වසංගතයේ භයානක තත්ත්වයෙන් ගොඩේම. මෙයින් දෙකෙන් එක පහළුව පැහැදිලුව අතිගරු ජනාධිපතිතුමා තීරණය කළා මුළු රටවැසියා ආරක්ෂා කළ යුතුයි. රටවැසියා සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා කළ යුතුයි. ඒ සඳහා ආරම්භ කළ වැඩසිල් පිළිවෙල විරුද්ධ පක්ෂයේ කැඳවල පැහැදිලි කරා. අග්‍රාමාත්‍යතුමා විරුද්ධ පක්ෂයේ කැඳවල පැහැදිලි කළා. මේ අනුව මා ඉතාම ගෞරවයෙන් සඳහන් කරන්න ඕනේ ශ්‍රී ලංකාව මුහුණ දුන්නු මේ තත්ත්වය ජාත්‍යන්තරව අනිත් රටවල් රාශියක් මුහුණ දුන්නු තත්ත්වයට වඩා වෙනස් වූ තත්ත්වයකින් ආරක්ෂා කරගන්න ජනාධිපතිතුමාට පුළුවන් වුණා. දැන් ඒක කරන්නේ කොහොමද? අයවැය ලේඛනයක් පැමිණෙන තුරු ගියාණ්ඩුව අයවැය ලේඛනය ගෙනාවෙන්නේ නැහැ මේ අවුරුද්දට. ඒක ආණ්ඩුව ගියාණ්ඩුව පිළිගත්තා. අපි පරාජයට පත් වෙයි කියලා හිතුවෙත් නැහැ කියලා. නමුත් ජනතාව අතර කොයි තරම් අප්‍රසාදයට පත් වුණු ආණ්ඩුවක්ද කියන එක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් මුළු රටම පෙන්වා දුන්නා. දෙවැනි කාරණේ මේ අයගේ දේශපාලන හැසිරීම ජාතික වගදගත්කමකින් අපි එකට එකතු වෙලා වැඩ කරන්නට ඕනේ කියන අවස්ථාවකදී ආණ්ඩුව පරද්දලා මූල්‍ය අර්බුදයක් ආස්ථාවර භාවයකට රටගෙන ඒම. එය නිසා තමන් මහජනතාව ප්‍රතික්ෂේප කරන පිරිසක් බවට මුළු රටක් ජීවිත ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයකට මුණදිද්දි ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු ආණ්ඩුවයකට කටයුතු කරවීදී ඒ වෙනුවට එයට අත්වල් බැඳගෙන සහයෝගය නොදීමත් ආර්ථික අවශ්‍යතාවන් වූ ගෙවීමට අවශ්‍ය සහයෝගය නොදුණු ක්‍රියාවලිය ඉදිරියේ තමුන්නාන්සේලා අගෝස්තු මාසේ 5 වෙනිදා ඉතාම බරපතලම අන්ත පරාජයකට විරුද්ධ පක්ෂේ මුහුණ දුන්නේ ජනතාව ගැන හිතන ආකාරය ගැන මහජනයාට පැහැදිලි මුණු වික්සයි. මම මේ වගේම මේ අවස්ථාව එකතු කරන්න ඕනේ. අපේ උතුරේ මන්ත්‍රීතුමාලා විශේෂයෙන් සඳහන් කරනවා කිසිම භේදයකින් තොරව පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට සියලු ගම් නියම්ගම් වල ජනතාවට ගරු කථානායකතුමනි ජනාධිපතිතුමා දුන් සෑම සහනයක්ම ක්‍රියාත්මක වුණා. එයින් ඉතා පැහැදිලිව ඔප්පු වෙනවා එදිනෙදා පවත්වාගෙන යාමට අවශ්‍ය මහජන ජීවිතය පළමු කොට ආරක්ෂා කර ගැනීමෙන් ලොක්ඩවුන් එකෙන් පස්සේ ආර්ථිකය පනක් පටන් ගන්න පුළුවන් ක්‍රමවේදයක් කොටසින් කොටස ආරම්භ වුණා. මම ඒ ගැන දීර්ඝ විස්තරයක් කියන්න යන්නේ නැහැ. ඒ පිළිබඳ ශ්‍රී ලංකා was more brought back to the world map. Once again, Sri Lanka appeared as one of the most successful countries for which we had to accept. We needed money, funding, all that the expenditure had to be incurred by His Excellency's President's orders under the Constitution. And we have come today before the House to get the vote on account approved so that the next few months we move forward before the budget is presented in November by His Excellency, by the Honorable Prime Minister, Minister of Finance. The මේ තත්ත්වය මම පැහැදිලි කරන්නට ඕනේ වුණේ මම කනගාටුයි කියන විරුද්ධ පක්ෂේ කිව්වා ලක්ෂ ගණන් මිනිස්සු රක්ෂාවලින් දොට්ට දානවා. භයානක අර්බුදයකට ලංකාවේ ලක්ෂ ගණන් ජනතාව පත් වෙනවා. 137කට අධික ප්‍රමාණයක් වැඩ කරන ජනතාවට යළි වැඩට යන්න බැරි නම් ගෙදර සිටියාට දීමනාවක් නිර්මාණය කරන්න තරම් පුළුවන් වුණු ත්‍රිපාක්ෂික ගිවිසුමක් ඇති කරගෙන හාම්පුත්තුන්ගේ සංගමය, වෘත්තීය සමිති, ඒ වගේම රජය කම්කරු අමාත්‍යංශයේ සම්බන්ධ වෙලා ඇති කරපු ක්‍රියාවලියෙන් අපේ ආර්ථිකය යළි පණගැන්වීමේ එක් පැත්තක් ආරම්භ වුණා. ඒ අතරම ක්‍රමානුකූලව මේ ආර්ථික වැඩපිළිවෙල යටතේ බැංකු සහන බැංකු වලින් වලට ගෙවීමට තිබුණු බරපතල මූල්‍ය ණය පොලි විවිධ බැංකු හා මූල්‍ය ආයතන විසින් කර්මාන්තවලට සංචාරක සේවයට විවිධ කෘෂිකාර්මික සේවාවල් කර්මාන්තවලට ගෙවීමට තිබුණු සියල්ල කල් දමනු ලැබුවා. මේ සහනය කල් දැමීමට හා අතිරේක මුදලක් මේ බැංකු හරහා අපි ආර්ථිකයට ඇතුළත් කිරීම සඳහා ඉතාම අඩු පොලියට ගත්ත ඒ යෝද පියවර නිසා ශ්‍රී ලංකා ආර්ථිකය යළිත් ක්‍රමානුකූල ශක්තිමත් අරමුණකට ගෙනීමට පුළුවන්කමට පැමිණ තිබෙනවා. ඒ සඳහා වූ අනුමැතියයි අපි තමුන්නාන්සේලා මේ සභාවේදී අද කළ යුත්තේ. සියලුම ජනතාව කියනකොට ආණ්ඩුවට ඡන්දෙ දුන්නු ආණ්ඩුවට විරුද්ධ වුණු ජනතාවත් ඇතුළුව කිසිම කෙනෙක්ට බෙදාවෙන් කරේ නැහැ. ප්‍රසිද්ධ ව්‍යාපාරික පැලන්තියට දෙන්න තියෙන සහන සියල්ල ලබා දීමට පුළුවන්කම ඇති කරා. ඉතින් ගරු කථානායකතුමනි 27,000ක් මේ වෙනකිට පිට විදේශ රටවල් වලින් අපි ආපහු ලංකාවට ගෙනවිත් තිබෙනවා. ඒ වගේම ඒ රටවල් වලින් පැමිණුණු
ගරු මන්ත්‍රීතුමා මොකද ඊපස්සේ
අර ගෞරව දිනේෂ් ගුණවර්ධන අමාත්‍ය අවර්ගල් හෙඩ්සෙට් එකද දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා දැන් අර ලොක්ඩවුන් කාලේ ණය ගෙවන්න කල් දුන්නා කියලා ඔබතුමා දැන් කතා වලින් කිව්වා.
That's not a point of order. Please don't disturb the honorable member.
ඉතින් ගරු කථානායකතුමනි.
You go ahead.
බිලියන ගණනාවක් ණය කල් දැමීමට පුළුවන් වුණා. බිලියන ගණනාවක් මහජනයා මේ වෙනුවෙන් සහන ලැබුවා. යම්කිසි සහනයක් හරියාකාර ක්‍රියාත්මක නොවෙනවා නම් ඒ පිළිබඳ වෙනම අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබුණා. මම මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යතුමාටත් ඒ වගේම මේ වැඩපිළිවෙල මෙහෙවීමට විශේෂ කැපවීමකින් ඒ කමිටුවට ශක්තිය දුන්නු දැසිල් රාජපක්ෂ මැතිතුමාට මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. මේ අර්බුදකාරී ආර්ථික හා කොවිඩ් අර්බුදයේ තිබුණු රටක් ඇටියට අද අපිට මේ පාර්ලිමේන්තු ඡන්දය තියලා අලුත් පාර්ලිමේන්තුව පත් කරගෙන අපිට තියෙන ව්‍යවස්ථාදායක බලය මූල්‍ය ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීමේ අවැලේකන ඉදිරි සංවර්ධනය සඳහාගේ අපිට අභියෝග රාශියක් තියෙනවා. ගරු කථානායකතුමනි කෘෂිකර්මක ශ්‍රේෂ්ඨය පිළිබඳ දැවැන්ත විශ්වාසයක් ආණ්ඩුව පවත්වලා තිබෙන බව ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රකාශයට පත් කරා. අපේ ප්‍රතිපක්ෂයේ මන්ත්‍රීවරු බලන්නට ඕනේ මේ රටේ ජනතාවට පිටරට අපේ රටේ මහ පොළවෙන් වවලා අපේ ආහාර භුක්ති විඳින්න පුළුවන් දේ පිටරටින් ගෙනේම වෙනුවෙන් කතා කිරීම කනගාටුදායක තත්ත්වයක්. අපි ඒ අභියෝගය ජය ගන්නවා. ඔබලා ඇවිල්ලා කිව්වා අපිට කොටි සංවිධානය පරද්ද ගන්න බෑ ඔබලා පරදිනවා කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් වත්මන් අග්‍රාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ලේකම්වරුන් හැටියට ඒ අභියෝගය ඔබ විවේචනය කරනකොටම අපි පරාජයට පත් කරලා රට එක්සේ සත් කළා. මේ අභියෝගෙන් අහරින් රට ස්වම්පෝෂිත කිරීම සඳහා වූ ක්‍රියාවලිය අපේ රටින් විදේශ කරා ගමන් කරන යෝධ මුදල නවත්වලා අපේ විදේශ විනිමය තත්ත්වයට ශක්තියක් පමණක් නොව අලුත් ආදාය මාර්ග රටේ ගොවි ජනතාව අතර හා ගම්බද ජනතාව අතර ඇති කරන්න පුළුවන්කම ඇති වෙනවා. ගරු කථානායකතුමනි ඔබතුමා හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙක් හැටියට මේ තත්ත්වය ගැන මම දීර්ඝ විස්තර කරන්න ඕනේ. ඔබතුමා හොඳින් දන්නවා අපට රටට තිබෙන ප්‍රධාන ඒ වෙනස අද ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තිබෙන ප්‍රධාන වැඩපිළිවෙලේ සෞභාගයේ දැක්මේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියේ පළවෙනි කරුණු ප්‍රතිපත්තිමය කරුණු 10 මගේ කතාවට ඇතුළත් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. කාලය අඩු කිරීම සඳහා දැන් මේ බොහෝ දෙනා කතා කරන එක්සත් ජනපද ඇමරිකන් ආර්ථිකයට මොකද වුනේ? ඇමරිකන් ආර්ථිකය මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට වඩා ආර්ථිකය ගැන ආරක්ෂා කිරීමට ගමන් කිරීමෙන් ඇති වුණු පසුගාමී තත්ත්වය අපි අමතක කරන්නට එපා. ඇමරිකාව ට්‍රිලියන 1.2ක් pump කරලා තියෙනවා US dollars just to keep the country going. ඇමරිකාව අදත් කොංග්‍රසයේ රැස්වෙන අර්බුදයක් මත වෙලා තියෙනවා ඒ පාර්ලිමේන්තු. Whether they are going to approve the 3 trillion that is being demanded today for the people of America. They have distributed US dollars at the rate of 2,600 US dollars per each family and citizen. Go through these things. How the American economy is running. අපි ඒක ඒ විදිහට ලෝකේ බලවත් මාර්ථිකය වැනි ආකාරයට අර්බුදකාරී තත්වයකට වැටලා තිබෙන වෙලාව හැරලා බලමු. ඒ වගේම ජපානය වගේ රටවල් අලුත් ආර්ථික උත්සාහ දරලා අලුත් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා ආර්ථිකය පණ ගන්වන්නට බැංකු ක්‍රමය හරහා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් විශේෂයෙන් අපි ඉතාම හොඳට දන්නවා අපේ ආර්ථිකයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය සුළු හා මධ්‍යම කර්මාන්ත ක්ෂේත්‍රය පණගැන්වීම තුළින් ආර්ථිකයේ පුනර්ජීවනය ඇතිකිරීම සඳහා ගමන් කරන්නට පුළුවන්කම ඇති වී තිබෙන විශ්වාසය ජන ඇති කරලා තිබෙනවා. ඒ වගේම අපිට ජනාධිපතිතුමා සඳහන් කරා ඉතා ඕනෑකමින් කියන්න ඕනේ විදේශ ආයෝජකයන් හා විදේශ හවුල්කාරී ආයෝජනයන් ඇති කිරීමේදී
ගරු ඇමතුමාගේ කාලය අවසාන
ඇති කිරීමේ කාලයේදී අපිට ආයතන රාශියකට මේ ගමන් කරන්න සිදුවීම අනුමැතිය ගැනීමේදී ගමන් කරන්න සිදුවීම ශ්‍රී ලංකාවට දිගටම මුහුණ දුන්නු අවාසිදායක තත්ත්වයක්. මේ අඩු කරගත යුතුයි ආර්ථික තත්ත්වය පණගන්වන්නට ඒ අවධානය රජය යොමු කරලා තියෙනවා. ඒ වගේම විශාල ධනස්කන්ධයක් නාස්ති වෙනවා රටේ වියදම දෙපාර්තමේන්තු හඳහා. එය ඉතුරු කර ගැනීමට ක්‍රමානුකූල භාවය ගෙනෙන්නට සියලු සේවක අංශවලින් ජනාධිපතිතුමා සුවිශේෂ උනන්දුවක් ඇති වැඩපිළිවෙල ආරම්භ කරලා තිබෙනු. ඒ නිසා අපේ රටේ ජනජීවිතය ආරක්ෂා කරන්න ආර්ථික තත්ත්වය ශක්තිමත් කොට පුනර්ජීවනයකට ගෙනෙන්න පාර්ලිමේන්තුවේ බලය ඇති මැතිවරණය පවත්වලා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවට හිමි ව්‍යවස්ථා සහදායක මූල්‍ය වැඩපිළිවෙල ගෙන යන්න මේ අතුරු අයවැයට සහයෝගය දෙන ලෙසත් අලුත් දොරටු අපි විවෘත කිරීමේ ක්‍රියාමාර්ගයට ආර්ථික පුනර්ජීවනයේ ගමන් කරන අවස්ථාවේ ප්‍රතිපක්ෂයේ වගකීම ජාතික වශයෙන් කල්පනා කරලා මේ ඉදිරිපත් කළ දෙන අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළා තිබෙන අතුරු සම්මත ගිනුම හා ඒ මූල්‍ය ප්‍රතිපාදනයන්ට සහයෝගය දැක්වීම කියලා මම සඳහන් කරලා ස්තුතිවන්ත වෙනවා.
ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා, ඔබතුමාට විනාඩි 23ක් තියෙනවා.
මට කාලය විනාඩි 30ක් වෙන් කරලා තිබුණා ගරු. විනාඩි 30ක් වෙන් කරලා තිබුණා.
කාලය නාස්ති වීම නිසා යම්
කිසි පැය භාගයයි වෙනස් වුණේ. පැය භාගයයි ඒක 9:00 10ට පටන් ගත්තේ පැය භාගයයි. ඒතර පැය භාගයක් වෙනස් වුණාම මගේ පැය භාගයෙන් විනාඩි 27ක් අඩු වෙන්නේ කුමන ප්‍රතිසතයටද?
විනාඩි 25ක් තියෙනවා සමාවෙන්න.
ඒ කියන්නේ පැය භාගයට 5ක් අඩු වෙනවා. හරිද මේ ලේකම් තුන?
එහෙමයි.
හරියට ගණිතය බලන්න දෙක. වැරදි එකක්. ඒකත් වැරදි. පැය භාගයක් අඩු වුණාම මුළු කාලේ එක පැය භාගයකින් විනාඩි 5ක් අඩු වෙන විදිහක් නෙවෙයි.
හරි බලලා කියන්න.
ඔව් බලලා කියන්න. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ අතුරු සම්මත ගිනුම් පිළිබඳව කරුණු කීපයක් ඉදිරිපත් කිරීමේදී මා දැක්කා මූලික වශයෙන්ම මන්ත්‍රීවරු ගණනාවක් කරුණු මතු කරා. වසර මා හිතන්නේ 72කට මේ මුළු කාලේ පුරාවටම අයවැය ලේඛනයක් නැතුව යන එකම වර්ෂය. එනිසා මයිතන් එස් දිසානායක ගරු මන්ත්‍රීතුමා 89 ඉඳන් මේ පාර්ලිමේන්තු නියෝජනය කරලා තිබෙනවා මා දන්න විදිහට. හැබැයි ඒක අවස්ථාවක්වත් අයවැය ලේඛනයක් නොතිබුණු වර්ෂයක් තිබුණේ නැහැ. නමුත් දැන් අයවැය ලේඛනයක් නොමැති වර්ෂයක් අපේ ඉදිරිපිට තිබෙනවා. මෙහිදී ජනවාරි මාසයේ පළවෙනිදා සිට අප්‍රේල් මාසයේ 30 වෙනිදා දක්වා පහුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 23 වෙනිදා සම්මත කරලා අතුරු සම්මත ගිණුමින් මුදල් වෙන් කර දෙනු ලැබුවා. නැවත තමුන්නාන්සේලා මේ සැප්තැම්බර් මාසයේ පළවෙනිදා සිට දෙසැම්බර් මාසයේ 31 වෙනිදා දක්වා නව අතුරු සම්මත ගිණුමක් කරහා මුදල් ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුවේ. දැන් සෑම මන්ත්‍රීවරයෙකු මතු කරපු ප්‍රශ්නේ වගේම දිනේෂ් ගුණවර්ධන ගරු අමාත්‍යතුමා ඇඟබේරාගෙන පිළිතුරු දුන් ප්‍රශ්නයක් මේක. ඒ අනුකවරක්වත් නෙවෙයි. අප්‍රේල් මාසයේ 30 වෙනිදාගේ සිට අගෝස්තු මාසයේ 31 වෙනිදා දක්වා මුදල් වියදම් කරේ කෙසේද? මා දැක්කා දිනේෂ් ගුණවර්ධන ගරු ඇමතිතුමා කියනවා රට ලොක්ඩවුන් කරලා තිබුණා. එයාපෝර්ට් එක වහලා ලොක්ඩවුන් කරලා තිබුණා. ලෝක පුරා ලොක්ඩවුන් තත්ත්වයක් ඇති වී තිබුණා. හැබැයි එයින් කාටවත් අයිතියක් ලැබෙන්නේ නැහැ විවස්ථාව ලොක්ඩවුන් කරන්න. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ තුනෙන් දෙකේ බලයක් වෙන්න පුළුවන්. විධායක බලය වෙන්න පුළුවන්. එසේ නැත්නම් පවුලක් අත බලය වෙන්න පුළුවන්. කවරාකාරයෙන් බලය කේන්ද්‍රගත වී තිබුණත් ඒ බලය ක්‍රියාත්මක කිරීම සඳහා සීමා මායිම් සටහන් කොට දී තිබෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. එනිසා මේ පාර්ලිමේන්තුවට පැවරණ කාර්යයන් අතර ප්‍රධානම කාර්යය තමයි මූල්‍ය බලය. 148 වන අනුව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් කොට තිබෙනවා රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තු සතුවන්නේය. මේක බැහැර කරන්න බෑ. දොනමොර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සිට මේ දක්වා ඇතුළු සෑම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක මේ වගන්තිය තිබෙනවා. එයන් කවරක්වත් නෙවෙයි. රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලන බලය පාර්ලිමේන්තු සතුවන්නේ. මේ නිකං නීතිවේදීන්ගේ හිතුවක්කාරී ක්‍රියාවක් හැටියට මේ ව්‍යවස්ථාවට මේක ඇතුළු කරා නෙවෙයි. මොකද භාණ්ඩාගාරයේ ධනය යනු භාණ්ඩාගාරයේ සල්ලි යනු මහජනයාගේ සල්ලි. එසේ මහජනයාගේ සල්ලි මහජනයාගේ නියෝජිත ආයතනයක් වන පාර්ලිමේන්තුවෙන් බැහැර කිරීමකින් තොරව ඉවත් කර ගැනීම සඳහා අනුමැතිකින් තොරව භාණ්ඩාගාරයේ මුදල් අනුමත කරගන්න බෑ. භාණ්ඩාගාරයේ මුදල් අයින් කරගන්න බෑ. එනිසා තමයි පාර්ලිමේන්තුව යම් ආණ්ඩුවක අයවැය ලේඛන විසර්ජන පනත පරාජයට පත් වුණොත් ඒ ආණ්ඩුව ඉල්ලාස් වෙන්නේ. ඒ කියන්නේ කුමක්? පාර්ලිමේන්තුවෙන් එම ආණ්ඩුව සඳහා මුදල් වියදම් කිරීමේ සඳහා බලය ලබා දීනේ. දැන් අපි දැනගන්න කැමති අප්‍රේල් මාසේ 30 වෙනිදාගේ සිට අගෝස්තු මාසේ 31 වෙනිදා දක්වා මාස 4 කාල පරිච්ඡේදයේ මේ මුදල් වෙන්කරේ කවර බල අධිකාරියට යටත්වද? අපි දන්නවා රටේ සියලු ආදායම ඒකාබද්ධ අරමුදලට ඉන්නේ. ව්‍යවස්ථාවේ 149 එක මෙහෙම කියනවා. සියලුම අයබදු තීරුබදු වරිපණම් ගාස්තු සහ මාර්ගවලින් ලැබෙන ආදායම් නියමිත කාර්ය සඳහා වෙන්කර නොලැබූ ජනරජයේ සතු සෙසු සියලුම ආදායම් සහ ලැබීම්ද ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුත්තේ. සියලු ආදායම් ඒකාබද්ධ අරමුදලට එනවා. හැබැයි මේ ඒකාබද්ධ අරමුදලේ මුදල් අයින් කරගත හැක්කේ කෙසේද? ආකාර තුනක් සඳහන් කිරීම මා දන්න මුදලම් අමාත්‍යතුමා හිටපු රාජ්‍ය බඳුල ආකාර කීපය සඳහන් කොට දී තිබෙනවා. එකක් විසර්ජන පනත සම්මත වීමෙන් පසුව මුදල් අමාත්‍යවරයා විසින් භාණ්ඩාගාරයේ ලේකම් වෙත අධිකාරි බලය පවරන ලිපියක් නිකුත් කළ යුතු තිබෙනවා. අනතුරුව තමයි මුදල් අමාත්‍ය ලේකම්වරයාට මුදල් වෙන් කරගත හැකි වන්නේ. එසේ නැත්නම් අතුරු සම්මත ගිණුම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අතුරු සම්මත ගිණුමක් ගැන සඳහන් නොවී තිබුණත් 1931 රාජ්‍ය මන්ත්‍ර සභා කාලයේ ඉඳන්ම අතුරු සම්මත ගිණුම් හරහා මුදල් වෙන් කරගෙන තිබෙනවා. හැබැයි ඒ පාර්ලිමේන්තුවේ සම්මත වූ ගිණුමක්. එහෙනම් පාර්ලිමේන්තුව අතුරු සම්මත ගිණුමක් සම්මත වූවාට පසුව මුදල් අමාත්‍යවරයා අධිකාරි බලපත්‍රයක් නිකුත් කරනවා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන් කර ගැනීම සඳහා. දැන් මා දැනගන්න කැමති ආටිගල මහත්මයා ඇති කූඩුවේ ඔබට මුදල් අමාත්‍යංශයේ අමාත්‍යවරයා විසින් එවැනි අධිකාරි බලපත්‍රයක් නිකුත් කරාද ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන් කරගන්න? නැහැ. එසේනම් වගන්ති උපයෝග කරගත්ත ජනාධිපතිවරයාගේ වගන්තිය ඒ මොකද්ද? 153. ඒක කොහොමද කියන්නේ? යම්කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත් වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසුරුවා යනු ලැබූ අවස්ථාවක විසර්ජන පනත
නීතියක් බවට පත් වෙලා නැතිව තිබියදී පාර්ලිමේන්තු විසිරුව හැරලා තිබෙන අවස්ථාව. නමුත් ඒ අවස්ථාවේදීත් ඔක්තෝබර් මාසේ 23 වෙනිදා සම්මත කරන ලද අතුරු සම්මත ගිණුමක් තිබුණා අප්‍රේල් මාසේ 30 වෙනිදා දක්වා තිබුණා. ඒ නිසා එවැනි නොවැනි අවස්ථාවක් නෙමෙයික තිබුණු අවස්ථාවක්. හරි තමුන්වහන්සේලා තර්ක කරන්න පුළුවන් අතුරු සම්මත ගිණුම් විසර්ජන පනත නොවන නිසා කොටකින්. අතුරු සම්මත ගිණුම් විසර්ජන පනත නොවන නිසා විසර්ජන පනතක් ඉදිරිපත් කොට නැති බැවින් ජනාධිපතිවරයාට පුළුවන් කියලා. හරි. හැබැයි කුමන අවස්ථාවකටද පුළුවන්? එවැනි අවස්ථාවක පාර්ලිමේන්තු විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන්කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තු රැස්වීමට නියමිත දින සිට කවදා ඉඳන්ද පුළුවන්කම තිබෙන ජනාධිපතිවරයාට? අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉක්ුත්වනත් එක් රජයේ සේවාවන් සඳහා යම් කිසි මුදලක් අවශ්‍ය වේතයි ජනාධිපතිවරයා සලකයි නම් එම මුදල ඒකාබද්ධ අරමුදල නිකුත් කිරීමට වැය කිරීමටත් නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත්තේ කවදා ඉඳන්ද? කවදා ඉඳන්ද? ජනාධිපතිවරයාට ඒ බලය පැවරෙන්නේ අභිනව පාර්ලිමේන්තුව කැඳවා එතෙන් සිට මාස 3ක් යනතේ. දැන් තමුන්වහන්සේලාට මේ 153 වෙනි වගන්ති අනුව පුළුවන් මේ අගෝස්තු මාසයේ 20 වෙනිදාගේ සිට සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, නොවැම්බර් 20 දක්වා ජනාධිපතිවරයාට මේ 153 වගන්ති යටතේ මුදල් වෙන් කිරීමේ බලය පැවරේ. එහෙනම් නොවැම්බර් මාසයේ 20 දක්වා අතුරු සම්මත ගිණුමක් අවශ්‍ය නැහැ, අවශ්‍ය නම් අද ගේන්න ඕනේ. එයි පාර්ලිමේන්තු අභිනව පාර්ලිමේන්තු කැඳ වූ දිනේ සිට ජනාධිපතිවරයාට නිශ්චිත ලෙස සඳහන් කොට දී තිබෙනවා තමන්ට මුදල් වියදම් කළ හැකි වන්නේ කවදා සිටද? කවදා සිටද ආරම්භ වෙන දිනේ කවද්ද? ආරම්භ වන දිනය, මේක තමයි සිංහල භාෂාව, මේක තමයි ව්‍යවස්ථාව. ආරම්භ වන දිනය අභිනව පාර්ලිමේන්තු රැස්වීමට නියමිත දින සිට එදා තමයි ආරම්භ වෙන්නේ. මාස 3ක් ඉක්ුත්වනතේ රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කරන්න පුළුවන්. එනම් මේ අගෝ අප්‍රේල් මේ අගෝස්තු මාසයේ 20 සිට නොවැම්බර් මාසයේ 20 දක්වා මාස 3ක් මුදල් වෙන් කිරීම බලය ජනාධිපතිවරයාට තිබෙනවා. එසේ නැතුව අගෝස්තු මාසයේ 30 වෙනිදාගේ සිට සමා වෙන්න අප්‍රේල් මාසයේ 30 වෙනිදාගේ සිට අගෝස්තු මාසයේ 20 වෙනිදා දක්වා ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් බැහැර කිරීම සඳහා බලයක් නැහැ. එකම බලයක් ලබා දී තිබෙනවා මැතිවරණයක් සඳහා වෙන් කරන්න පුළුවන්. තව අවශ්‍ය නම් බලයක් ලබා දී තිබෙනවා විශේෂ පනත්තරා වෙන්කොට තිබෙන මුදල් වෙන් කරන්න පුළුවන්. එසේ නැතුව මුදල් වෙන් කරන්න බෑ. මුදල් වෙන් කිරීමක් පමණක් නෙමෙයි සිදු කොට තිබෙන්නේ. ඒකාබද්ධ අරමුදලේ මුදල් ගැනීම පමණක් නෙමෙයි සිදු කොට තිබෙන්නේ. රට වෙනුවෙන් ණය අරගෙනක් තිබෙනවා. මම දැනගන්න කැමති ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ජනාධිපතිවරයාට ණයගත හැකිද? පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ඒකාබද්ධ අරමුදලේ මුදල් ජනාධිපතිවරයාට වෙන් කර හැකිද? අගෝස්තු 20 තෙක් කිසිසේත්ම බෑ. එනිසා දිනේෂ් ගුණවර්ධන ගරු අමාත්‍යතුමා මේ කතාව හොඳට දන්නෝ. දන්න නිසා තමයි යොහු නේද ඉරට්ටෙන් ආඳමාළු කන්නා වගේ ආඳ අල්ලන්නත් පවුල් වෙලා, ආඳ කපන්නත් පවුල් වෙලා, ආඳ උයන්නත් පවුල් වෙලා කනව අතේ ගෑවෙන්නේ නැති වෙන්නේ. එවැනි උත්තරයක් තමයි ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරේ. එනිසා මා කියන්නේ මේකයි, මේ தত্ত্ব ඇති වෙන්න දෙන්න එපා. දැන් තමුන්වහන්සේලාට 3-2 බලයක් තිබෙනවා. අවශ්‍ය නම් විශේෂ පනතක් ගෙනෙල්ලා ඒ 3-2 බලයකින් අනුමැතිය සහිත පනතක් ගෙනෙල්ලා මේ පාර්ලිමේන්තුවට පසුගිය මාස 4 මුදල් වෙන් කර ගැනීම සඳහා නිශ්චිත තීන්දුවක් ගන්න. එසේ නැතුව අපි කවුරුත් Tamanට ලැබී තිබෙන කවරව බලයක් උපයෝග කරගෙන විවස්ථාවේ සීමා මායිම් වලට එහා යමින් Tamanට හිතු හිතු ආකාරයේ ප්‍රහාර එල්ල කරන්න, හිත යුතු ආකාරයේ සෙල්ලම් කරන්න ඉඩ ලබා නොදී සිටී. මා නැවත ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍යවරයා විසින් විවස්ථාව උල්ලංඝනය කොට අරමුදලෙන් මුදල් ලබා ගැනීම මේ නිශ්චිත මොහොතේ සමුන්නාංශලට සතුටුදායක ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්. හැබැයි මේ විවස්ථාව උල්ලංඝනය කිරීමෙන් කටයුතු කිරීමේ අවසන් ප්‍රතිඵලය තමුන්නාංශලද ඩෝසර් කරමින් ගමන් කරන බව මතක තබා ගන්න. එනිසා කවර හෝ බලයක් විවස්ථාවේ සීමාවට යටත් කළ යුතුයි. එනිසා මා කියන්නේ අප්‍රේල් මාසයේ 30 වෙනිදාගේ සිට අගෝස්තු මාසයේ 20 දක්වා ඒ නිශ්චිත කාලය සඳහා ඒකාබද්ධ අරමුදලේ මුදල් වෙන් කර ගැනීම පිළිබඳව විශේෂ පනතක් කරා හෝ මේ පාර්ලිමේන්තුව අනුමැතිය ලබා ගන්න ඒ කාල වකවානුවට පමණක් බලපාන පරිදිවත් එසේ නොකර මේ අනීති ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න දෙන්නයි කියන එක තමයි මගේ පළමු ඉල්ලීම. දෙවනි කරුණ ඒ වගේම තමුන්වහන්සේ බදු ගණනාව සංශෝධනය කළා. ජනවාරි මාසයේ පළවෙනිදා සිට
ඕඩර් ප්ලීස් නියෝජ්‍ය කතානායකතුමා.
ජගතාරගතුමනි, ඔබතුමා පිට මුදල් අමාත්‍යවරයෙක්. එනිසා ඔබතුමාගේ අවධානය මේ කරුණ කෙරෙහි අවධානය යොමු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඊළඟ දෙවනි කරුණ, තමනාසල ජනවාරි මාසයේ පළවෙනිදාගේ සිට විශේෂ බදු සංශෝධන ගණනාවක් ගෙනාවා. ඒ බදු සංශෝධන අතර ආදායම් බදුවල ලාභයේ මත ගහන බද්ද ලක්ෂ 5 සිට ලක්ෂ 30 දක්වා ඉහළ දාන ලැබුවා. ඒ වගේම වැඩ බද්ද 15 සිට 108 දක්වා අඩු කරනු ලැබුවා. ඒ වගේම බද්දට යටත්ව සැපයුම වාර්ෂික පිරිවැටුම මිලියන 12 සිට මිලියන 300 දක්වා ඉහළ දැමුම් ලැබුවා. ඒ වගේම NBT ඉවත් කරනු ලැබුවා. ඒ වගේම ආර්ථික සේවා ගාස්තු ඉවත් කරනු ලැබුවා. මේ ආදී බදු සංශෝධන ගණනාවක් ඇති කරා. මා දැනගන්න කැමති බඳුළු ගුණවර්ධන ඔබට මතක ඇති. රවි කරුණානායක අමාත්‍යවරයා වැඩ බදු සංශෝධන පිළිබඳ ඔබතුමා අධිකරණයට ගියා. අධිකරණ ලබා දීපු තීන්දුව කුමක්ද? පාර්ලිමේන්තු අනුමැතිකින් තොරව රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා වැඩ බදු සංශෝධනය කිරීම වැරදි කියන නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙනු ලැබුවා. ඒ නඩු තීන්දුව ගැනීම සඳහා මූලික වුණේ බඳුළු ගුණවර්ධන ඔබ ඇමතුමා හැටියට මතකද? ඔව්. දැන් එහෙනම් 15 සිට 8 දක්වා අඩු කර තිබෙනවා. කොහෙද පාර්ලිමේන්තු සම්මතය? එහෙම කළ හැකිද? NBT බද්ද ඉවත් කර තිබෙනවා. කොහේ පාර්ලිමේන්තු අනුමැතිය? ECS බද්ද ඉවත් කර තිබෙනවා. කොහේ පාර්ලිමේන්තු අනුමැතිය? සාධාරණ මේක. ඒ නිසා තමුන්නාසේ දා අධිකරණයට ගිහිල්ලා මේ පාර්ලිමේන්තුවෙන් බදු පැනවීම සඳහා තියෙන බලය ආරක්ෂා කිරීමට කටයුතු කරපු තමුන්නාසේ අද ඔතනට වාඩි වෙලා ජනා කැබිනට් මණ්ඩලයක් විසින් බදු සංශෝධන අනුමත කරන අමාත්‍යවරිය බවට පත් වී තිබෙනවා. මොකද්ද? මට හිතෙන්නේ ගරු කතානායකතුමනි, මට හිතෙන්නේ ගිය අවුරුද්දේ බඳුළු ගුණවර්ධන අමාත්‍යතුමා කකුල් දෙකෙන් හිටගෙන හිටියා, මේ අවුරුද්දේ ඔළුවෙන් හිටගෙන ඉන්නවා. සරම ඇඳගෙන ඔළුවෙන් හිට ගැනීම අතිශය භයානකයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම මා දෙවෙනි කරුණ මතු කරනවා, මෙම පනත හරහා තමුන්නාන්සේලා ඇස්තමේන්තු කරලා තියෙනවා රජයේ වියදම රුපියල් බිලියන 1745, ණය ගැනීම බිලියන 1300ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් රජයේ වියදම බිලියන 1745ක් වෙනකොට ණය ගැනීම බිලියන 1300ක් වෙනවා. ඒ කියන්නේ 75%. මාසික වියදම රුපියල් 100ක් නම් 75ක් තමුන්නාන්සේලා ණය ගැනීමට අනුමත කරනවා. මොන ආර්ථිකයක්ද තියෙන්නේ? ඒ විතරක් නෙමෙයි, මේක තවත් පැහැදිලි කරොත් තමුන්නාන්සේලාගේ දවසක ආදායම ඩොලර් බිලියන 2.7යි. දවසක ආදායම ඩොලර් බිලියන 2.7ක් වෙනකොට දවසක වියදම සමාවෙන්න දවසක ආදායම රුපියල් බිලියන 2.7යි. දවසක ආදායම රුපියල් බිලියන 2.7යි. දවසක වියදම රුපියල් බිලියන 14.5යි. ඒ දවසකට තමුන්නාන්සේලා ණය ගන්න සිදු වී තිබෙනවා රුපියල් බිලියන 12ක්. කවර ආර්ථිකයක්ද තියෙන්නේ? දැන් තමුන්නාන්සේලා මේ ණය අර්බුදයට සොයා තියෙන විසඳුම කවරෙද්ද? ගරු නියෝජ්‍ය කතානායකයන්ට තවත් පැහැදිලි කරු. ආණ්ඩුව මේ මාස හතර සඳහා ණයසා පොලී ගෙවීම සඳහා වැය කරනවා රුපියල් බිලියන 778. ණයසා පොලී ගෙවන්න වැය කරනවා රුපියල් බිලියන 778. හැබැයි ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 445යි ඇස්තමේන්තු. ඒ කියන්නේ රුපියල් බිලියන 333ක්. මේ මාස හතර ඇතුළත රුපියල් බිලියන 33ක් අවශ්‍ය වෙනවා ණය ගන්න, ණය ගෙවන්න. අනිත් වියදම් නෙමෙයි, අනිකුත් අමාත්‍යංශ සඳහා වියදම් නෙමෙයි. ආණ්ඩුවේ මුළු ආදායම රුපියල් බිලියන 445ක් වෙනකොට ආණ්ඩුව මේ මාස හතරේ ණය ගෙවීම බිලියන 778යි. ඒ කියන්නේ රුපියල් බිලියන 33ක් ණය ගෙවන්නත් ණය ගන්න වෙලා තියෙනවා. අනිත් සියලු වියදම්, අනිත් අමාත්‍යංශ සඳහා වෙන් කළ සියලු වියදම් ණය ගැනීම. දැන් තමුන්නාසල මම දැනගන්න කැමති, අපේ රට කරවටක් ණයගුලක හිර වී තිබෙනවා. මේ අතුරු සම්මත ගිනුමාරා හෝ ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රකාශනය හරහා හෝ ආණ්ඩුව මැතිවරණයට ඉදිරිපත් කළ වැඩපිළිවෙල හරහා හෝ මේ ණයගුලෙන් ගැලවීම සඳහා තෝරාගෙන තිබෙන උපාය මාර්ගය කවරෙද්ද? රටක් ඇති වීත වෙනවා නම් උපයා ගන්න ආදායම බිලියන 445යි. ණය ගැවීම බිලියන 178යි. ණය ගෙවන්නත් ණයට ගන්න වෙනවා බිලියන 333ක්. මේ ආර්ථිකයේ කුමක්ද? එනිසා තමුන්වහන්සේලා අවධානය යොමු කර තිබෙනවාද? කරවට ගිලී තිබෙන මේ ණය අර්බුදෙන් රට ගොඩනැගීම සඳහා තමුන්වහන්සේලාගේ දැක්ම මොකද්ද? කිසිම දැක්මක් නැමක් කියන එක නැවත. නැවත නැවත. පුරුදු කතාව. ගරු කතානතු අලුත් ආණ්ඩුවක් එනකොට ආණ්ඩු මාරු වුණ බොහෝ අවස්ථාවල මේ පාර්ලිමේන්තුව ඉඳගෙන තිබෙනවා. බොහෝ අවස්ථාවල අපි එකම කතාව දැකලා තියෙනවා ওই පැත්තෙන් කියන. මොකද්ද? එක. පැවති ආණ්ඩුව අපිව විශාල ණයගුලක හිර කරා. 2015 පෙබරවාරි මාර්තු හැන්සාඩ් අරගෙන බලන්න රනිල් වික්‍රමසිංහේ කතාව අද මහින්ද රාජපක්ෂේ කතාව. අගමැතිතුමාගේ කතාව. ඒ වගේම අකාර්යක්ෂම ව්‍යාපෘති හරහා ණය බරක් ඇති කරා. එදා අගමැති රනිල් වික්‍රමසිංහගේ කතාව අද අගමැති මහින්ද රාජපක්ෂේ කතාව. ඒ වගේම ඔවුන්ගේ පාලනය තුළ ඉදිකරලද ගෙවීම් කරලා තිබුණේ ආණ්ඩුව. ඒ නිසා පරණ ඉදිකිරීම් වලට ගෙවීම් කරන්න සිද්ධ වුණා. ඒක පරණ බිල් ගෙවන්න සිද්ධ වුණා. ඒක 2015 පෙබරවාරි වල අගමැති රනිල් වික්‍රමසිංහගේ කතාව. ඒක 2020 අගෝස්තු වල අගමැති මහින්ද රාජපක්ෂේ කතාව. ඒ වගේම යොදවලද ව්‍යාපෘති. ඒ යොදවලද ව්‍යාපෘති වලින් නිශ්චිත ආදායමක් ඉපවන්නේ උපයන්නේ නේ. ඒක ණය බරක් බවට පත් වුණා. ඒක 2015 පෙබරවාරි වල අගමැති රනිල් වික්‍රමසිංහ කතාව. දැන් 2020 අගෝස්තු වල මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ කතාව. මේකයි සිදු වී තිබෙන්නේ. ඒ නිසා තමුන්වහන්සේලා මේ කරුණු කීපය තමයි මා කියන තව අවුරුද්දක් එකමාරක් මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු මන්ත්‍රීවරුන්ගෙන් ඇහෙන්නේ ඔය අඳෝනා ගීතිකාව විතරමයි. ඔච්චරයි. පසුගිය ආණ්ඩුවේ 2015 2016 මේ අඳෝනා ගීතිකාව මේ පාර්ලිමේන්තුවේ ඇහුවා. හැබැයි තමුන්වහන්සේලා නිශ්චිත ලෙස මේ ආර්ථිකයේ මූණ දිද්දෙන ගැඹුරුතම අර්බුදයන්ට පිළිතුරු හොයාගන්න සමත් වී තිබෙනවාද? එහෙම කිසිදු සමත්භාවයක් පෙන්눔 කරලා නැහැ. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. දැන් මේ 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 පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන මුදල් වියදම් කරන ජාලය තමයි අමාත්‍යංශ. ඒ නිසා තමයි අමාත්‍යංශ වැයසීරි සඳහා මේ මුදල් වැය කරන්නේ. දැන් අපේ රටේ කැබිනට් අමාත්‍ය දුර 28ක් තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය දුර 40ක් තිබෙනවා. පෙරේද රාත්‍රියේ දීපියකත් එක්ක. ඒතර ඔක්කොම 68යි. හැබැයි මම දැනගන්න කැමතියි මේ කැබිනට් අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර වෙනස කුමක්ද? රාජ්‍ය කැබිනට් අමාත්‍යවරයෙකුට අමාත්‍යංශයක් ලැබෙනවා. රාජ්‍ය අමාත්‍යංශ රාජ්‍ය අමාත්‍යවරයාට අමාත්‍යංශයක් ලැබෙනවා. කැබිනට් අමාත්‍යවරයාටත් ලේකම්වරයෙක් ලැබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයාටත් ලේකම්වරයෙක් ලැබෙනවා. කැබිනට් අමාත්‍යවරයාටත් මුදල් වෙන්ගෙනවා. රාජ්‍ය අමාත්‍යවරයාටත් මුදල් වෙන්ගෙනවා. කැබිනට් අමාත්‍යවරයාට හිමි වරප්‍රසාද රාජ්‍ය අමාත්‍යවරයාටත් හිමි වෙනවා. කැබිනට් අමාත්‍යවරයා සතිපතා කැබිනට් එකට යනවා. රාජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ පත්‍රිකාවක් විතරක් තියෙනකොට කැබිනට් එකට යනවා. මොකද්ද වෙනස? මොකද්ද වෙනස? කැබිනට් අමාත්‍යවරයා සතිපතා කැබිනට් එකට යනවා. රාජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ කැබිනට් පත්‍රිකාවක් විතරක් තිබුණොත් කැබිනට් එකට යනවා. අනිත් අයත් වැඩියෙන් කැමති වෙන්නේ ඒකට. තමන්ගේ එකක් විතරක් තියෙන දවසට යන්නේ. හරිද? ඒ නිසා මේ මේ ව්‍යවස්ථාවේ තිබෙන එක හිලකින් රිංගීම අමාත්‍ය දුර සීමා කිරීම මේ රටේ කාලාන්තරයක් තිස්සේ තිබුණු යෝජනාව. ඒ සඳහා තමයි 19 වෙනි සංශෝධනය අමාත්‍යංශ සීමා කරන්නේ. හැබැයි සීමාව බිඳීම සඳහා තමයි මේ රාජ්‍ය කැබිනට් කියන උගුල ඇටෙව්වේ. දැන් සිදු වී තිබෙන්නේ කුමක්ද? ඒ නිසා දැන් අපි තේරුම් ගත යුතු වෙන ගරු නියෝජ්‍ය මුදල් ඇමතු නියෝජ්‍ය සභාපතිතුමනි කතානායකතුමනි හිටපු අපේ මුදල් ඇමතුමා අමාත්‍යංශ 68ක් තිබෙනවා අපි දැන් පිළිගත යුතුයි. දැන් මේ අමාත්‍යංශ 68 තියෙන අතරතුර මම දැනගන්න කැමතියි අපේ රටේ රාජ්‍ය ආරක්ෂා බිලමද අමාත්‍යවරයා කවුද? කවුද? දැන් මේ පාර්ලිමේන්තුවෙන් වැඩිම මුදල බිලියන 174ක් කෝටි 10400ක් ඒක නිකන් අර මැටි පිත්තල ඒ කර්මාන්තයත් එක්ක කල්පනා කරලා බැලුවොත් 300 වගේ ගුණයක මුදලක්. මම දැනගන්න කැමති පාර්ලිමේන්තුවෙන් තමුන්වහන්සේලා අපෙන් ඉල්ලා සිටින රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට බිලියන 174ක් වෙන් කරලා දෙන්න කියලා. මම දැනගන්න කැමති ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වග කියන ඇමතිවරයා කවුද? කවුද රාජ්‍ය භාර ඇමතිවරයා? රාජ්‍ය ආරක්ෂා භාර ඇමතිවරයා? මට කියන්නේ කවුරු ඇමතිවරයෙක් නැගිටලා කිව්වොත් හොඳ කැබිනට් මණ්ඩලය ඇතුලේ කවුද ඇමති? රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ භාර ඇමති කවුද? මේ පාර්ලිමේන්තුව තමුන්නාසල ඉල්ලා හිටනවා බිලියන 174 කා වෙනුවෙන්ද? රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන්. ඒ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා කවුද? මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒ ගරු සමන් රාජපක්ෂ අමාත්‍යතුමා, රාජ්‍ය අමාත්‍යතුමා. හැබැයි ඔබතුමාට යුද හමුදාව ඇතිනේ, ඔබතුමාට දෙන පොලිසිය, දිසාපති කාර්යාල. දැන් මට දැනගන්න කැමති ඔබතුමා මග කියනවද හමුදා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ බිලියන 174ට? මේක තමුන්නාසිරයි ඉතිනේ. එහෙනම් ඇමති කවුද? කවුද ඇමති? සියල්ලම. ඒ කියන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශේ නේද කෑලි කෑලි කරලා ඔක්කොම අතේ තියෙනවා. නේ ගැසට් එක එක්කෙනෙකුට වෙන් කරලා දීලා තියෙනවා. දැන් මේ පාර්ලිමේන්තුවෙන් බිලියන 174ක් ඉල්ලා හිටනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවට කියන්නේ නැහැ කවුද රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා. ඇයි? නොනිල ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයා. විවස්ථාවට පටහැනි. මේ තුන්වෙනි අවස්ථාවේ නම් විවස්ථාව උල්ලංඝනය කරනවා. ඒ නිසා තමයි තමුන්වහන්සේලාට කියන්න බැරි. රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයෙක් දන්නේ නැතුව මේ පාර්ලිමේන්තුවෙන් බිලියන 174ක් ඉල්ලා හිටීම කිසිසේත්ම යුක්තිසහගත නැහැ. ඒක තමයි දෙවෙනි කරුණ. ඊළඟ අපි දන්නවා ගරු අගමැතිතුමා නම් මුදල් පිළිබඳ අමාත්‍යවරයා, බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යවරයා, නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා. ඒ වගේම මේ අමාත්‍යංශ ගණනාවක් බෙදා වෙන් කරා. මේ මාසන්නේ කලින් හිටිය මහින්ද අමරවීර ගරු ඇමතිතුමා. ඔව් පරිසර ඇමති හැටියට නම් කරනවා. හැබැයි පරිසර ඇමතිට අයිතික මොකද්ද? මධ්‍යම පරිසර අධිකාරියේ, භූවිද්‍යා පතල් කාර්යංශයේ, GSMB ආයතනයේ. මෙතෙක් පරිසර අමාත්‍යංශ කිරුණට අපිට දැනෙන්නේ මොකක්ද? පරිසර අමාත්‍යංශ තමයි වනජීවි දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යංශ තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යංශ අමාත්‍යංශ තමයි මධ්‍යම පරිසර අධිකාරිය. හැබැයි පරිසර අමාත්‍යවරයෙක් ඉන්නවා කැලෑ අයිති නැති, සත්තු අයිති නැති. ඒ පරිසර අමාත්‍යවරේ කැබිනට් ඇමති මහින්ද අමරවීර ඇමතිතුමා. ඊළඟ වනජීවි ඇමතිවරයා කැබිනට් ඇමතිවරයා. වනජීවි කැබිනට් ඇමතිවරයා කවුද? සීබි රත්නායක. වනජීවි කැබිනට් අමාත්‍යවරයා සීබි රත්නායක වනජීවි ඇමතිට අයිති දව සංස්ථාව. මේ සභාපති කෙනෙක් කරන එක ඉස්සර නම් අමරසිං එස් අමරසිං දව සංස්ථාවේ සභාපති කිව්වම මතක් වෙනවා. හරිද? දැන් දව සංස්ථාවේ සභාපති කවුද? නේද ඇමතිවරයෙක් නේ සීබි රත්නායක. හයි ඒ හා සමානයි. වෝට බෝඩ් එක ඔබතුමාට විතරයි තියෙන්නේ, කමක් නැහැ. මොකද ඒක ටිකක් ව්‍යාපෘති වැඩියෙන් තියෙනෝනේ. හැබැයි දව සංස්ථාව බාර වනජීවි ඇමති කෙනෙක් ඉන්නේ. ඔහුට එක්ක වෙන නමක් දෙන්න. වනජීවි ඇමති කිව්වම කාටද දැනෙන්නේ මොකද්ද? වනයේ සත්තු සිව්පාවන් මේ ඔක්කොම අයිති, මේ ගැන සංරක්ෂණය කරන්න දෙන වනජීවි ඇමති කියලා. හැබැයි ගැසට් එකට ගිහලා බලපුවම වනජීවි ඇමතියට අයිති දව සංස්ථාව ගස් කපන්න. උත්තරයි. ඉතින් මොකද්ද මේ බෙදීම කියලා තමුන් වහන්සේක දැනගන්න කැමති මේ මුදල් වෙන් කිරීම. ඊළඟ විශේෂයෙන්ම පෞගේ දවස් කීපේ පුරාම ආණ්ඩුව අපේ රටේ නිෂ්පාදන නව පණ ගැන්වීම පිළිබඳ සාකච්ඡා කරමින් තිබෙනවා. ඒ සඳහා මෙතෙක් ගැසට් නිවේදනයෙන් කාර්යයන් හැටියට පවරපු වගකීම් ඇමතිවරයාගේ නම හැටියට ඇතුළත් කොට තිබෙනවා. ඉස්සර මැටි කර්මාන්තය පිළිබඳව සුළු හා මධ්‍ය ප්‍රමාණ කර්මාන්ත භාර අමාත්‍යවරයාගේ විෂයක්. හැබැයි දැන් විෂය නම් කරලා තියෙන ඇමතිවරයාගේ නමට. ඒ අනුව ඉන්නවා අපිට අමාත්‍යවරු ඉන්නවා වේවැල්, පිත්තල, මැටි, ලීබඩු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා. ඉස්සර අමාත්‍යවරුන්ගේ විෂයන්ට මේවා තිබුණා. අද අමාත්‍යවරයෙක් එනමින් ඉන්නවා. කමක් නැහැ, හොඳයි. හැබැයි දැන් අපේ රටේ මේ ශේෂ්ත්‍රමේ දේශීය කර්මාන්තය දිරිගැන්වීම සඳහා විශාල වෙහෙසක් දරනවා කියලා කියනවා. හැබැයි තමුන් වහන්සේ අය වේලයක නෙමෙන් කළා තියෙන කීයද? මිලියන 57යි. මිලියන 57යි. ඒ කියන්නේ බිලියන 1747 බිලියන 1745ක් වන මුළු වියදමින් බතික් සමාවෙන් වේවැල්, පිත්තල, මැටි, ලීබඩු කර්මාන්තය සඳහා වෙන් කළ තිබෙන්නේ බිලියන 0.05 7යි. ද රට ඇතුළේ ඉදිරිපත් කරන කොහොමද මේ කර්මාන්ත දිරිගැන්වීම සඳහා මාර වේසක් දරනවා කියන. හැබැයි තමන් අසල මූලධන වියදම් හිටින වෙන් කළ තියෙන කොච්චරද? බිලියන 1745ක් වන වියදමින් එම ශේෂ්ත්‍රය සඳහා වෙන්කොට තිබෙන්නේ බිලියන 0.05 7යි. ඊළඟ මා දක්වා ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා කියනවා මා දැවැන්ත රෙදි පිළ නිෂ්පාදනයට අපි අත ගහනවා. ඒ සඳහා විශේෂ අමාත්‍යංශයක් ඇදුවා බතික් අත්‍යන්ත රෙදි දේශීය ඇඟලුම් අමාත්‍යවරයා හැටියට. අපි මිත්‍ර දයසිරි ජයසීකර මහත්තුම. දැන් විශාල සාකච්ඡාවක් හදන අපි මේ රෙදිපිලි ශේෂ්ත්‍රේ නංගලා ගන්න යන්නේ කියලා.
ගරු මන්ත්‍රීතුමා.
හැබැයි ඒ සඳහා
තව විනාඩි දෙකක්
තියෙනවා. ඒ සඳහා වෙන් කළ තියෙන මූලධනය කොච්චරද ගත්තොත් බිලියන 1745ක් වන පිරිවැය මුළු වියදමින් බිලින 0.093යි. ඊළඟ තව අමාත්‍යවරයෙක් හැදුවා ගුදම් පාසුකම් බහලු මංස වර්ධනය වරාය බෝට්ටු හා නැව් කර්මාන්ත පිළිබඳ භාරැමති. මං ගැසට් නිවේදනයට ගිහිල්ලා බලපුවාම කිසිදු ආයතනයක් භාර නැහැ. ඇතර මා තාම ඡායා රූපයක් දැක්කේ නැහැ වැඩ බාරගත්තේ කොහෙද කියලා. ආයතන තියෙනකේ. හරිද? හැබැයි මුදල් වෙන් කළ තියෙනකද මිලියන 80යි. මං හිතුවා මේ නැව් කර්මාන්ත පටන් ගන්න යනවා කියලා. වෙන් කළ දෙන මිලියන 80යි. ද අපිට පෙන්වන මේ දේශීය කර්මාන්තේ මාර දිරිගැන්වීම සඳහා දක්වන දායකත්ව දෙන ආණ්ඩුවක් කියලා. හැබැයි ඒක පෙන්눔 කරන්නේ මූලධනය සඳහා කොච්චර වියදම් කරනද කියන සාධකෙ මත. ඉතින් මේ බෝට්ටු නැව් කර්මාන්ත සඳහා වෙන් කළ තිබෙන්නේ බිලියන 0.08යි. ඒ නිසා ඒවා හිස්වදන් ඇරෙනකොට ඇත්ත කරුණු නොවන බව ගරු නියෝජ්‍ය කතානායකතුම පැහැදිලි. ඊළඟම ඔබතුමාගේ අවධානය යොමු කරන අවසාන වශයෙන් විශේෂයෙන්ම 2016 ජනවාරි මාසයේ පළවෙනිදාගේ සිට 2020 ජනවාරි මාසයේ පළවෙනිදා දක්වා විශ්‍රාම යනායගේ විශ්‍රාමයට මේ විෂමතාවයක් ඇති වී තිබුණා. ඒ විෂමතාවේ निराකරණය කොට 2020 ජනවාරි මාසයේ පළවෙනිදාගේ සිට ඔවුන්ට විශ්‍රාමයට ලබා දෙන බව සඳහන් කරා. ඒ අනුව 2019 11 වෙනි මාසයේ 11 වෙනිදා රැස්සු කැබිනට් මණ්ඩලය එම විශ්‍රාමයට ලබා දෙන තීරණය කරා. ඒ සඳහා වූ ගැසට් නිවේදනය 2019 දෙසැම්බර් මාසයේ 10 වෙනිදා නිකුත් කරා. ඒ නිසා විශ්‍රාමිකයන් බොහෝ දිනේ බලාගෙන හිටියා ජනවාරි මාසයේ තමන්ට වැටුප ලැබෙන බව. හැබැයි මොකද කරේ ජනවාරි මාසයේ තමන්ට හිමි විශ්‍රාම වැටුප නතර කිරීමේ ගැසට් නිවේදනය ඇතුල් කරා නිකුත් කරා. ඊට පස්සේ කිව්ව මොකද්ද ඉදිරි අයවැයලයකදී දෙනවා කියලා. දැන් වෙලා තියෙන විශ්‍රාම වැටුපත් නැහැ අයවැයලයක නිකුත් නැහැ. දැන් සිද්ධ වෙලා තියෙන අන්තිමේටි
ඔබතුමායි කාර්යය අවසන්.
මම මේ පාර්ලිමේන්තුවේ පෙබරවාරි මාසයේ 11 වෙනිදා ප්‍රශ්නයක් මතු කරා ගරු මුදල් අමාත්‍යතුමාගෙන් එකඟ වූ වතුකම් කරන රුපියල් 1000 ලබා දෙනවද බව. මා 27.2 යටතේ ප්‍රශ්න මතු කරා. ඒ වෙලාවේ මා ගාව හැන්සාඩ් එක තියෙනවා. මුදල් අමාත්‍යවරයා ඉස්සර මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා මාර්තු මාසයේ පළවෙනිදා සිටම රුපියල් 1000 ලබා දෙන බව. මා නැවත විමසා සිටිය ඒ සඳහා සමාගම් සමග එකඟතාවයක් ඇති වී තිබෙනවද කියලා. ඒක රමේෂ් පතිරණ වයිවිලි කර්මාන්ත අමාත්‍යවරයා නැගිටලා තාම සාකච්ඡා යනවා වගේ උත්තරයක් දෙන්න පටන් ගත්තා.
ඔබතුමාගේ කාලය
අවසන්. උත්තරේ දෙන්න ඉඩ නොදී මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා නැවත නැගිටලා කිව්වා කියන්නේ මම, ඒ කියන්නේ අගමැතිතුමා, කියන්නේ මම මාර්තු 1 දෙස දෙනවා කියලා. දැන් කො මේ අතුරු සම්මත ගිනිමි.
ඔබතුමාට ස්තුතියි.
මාර්තුම අවසන් කරනවා. මාර්තු මාසයේ පළවෙනිදා සිට එවැනි විශ්‍රාමයට පක් ලබා දීම සඳහා කිසිදු සඳහනක් නැහැ. ඒ නිසාම 25 මාර්තු හොඳයි.
ගරු මහාචාර්ය ජීඑල් පීරි සමාත්‍යතුමා විනාඩි 13ක් තියෙන ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අවස්ථාවේදී විවාදයට භාජනය වී තිබෙන්නේ අතුරු සම්මත ගිනුමක්. නොවැම්බර් මාසයේ රජය බලාපොරොත්තු වෙනවා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට. මේ දෙකේම අරමුණ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අතුරු සම්මත ගිනුමයි අයවැය ලේඛනයයි රටේ ආර්ථික සංවර්ධනය. ඒක තමයි ඉලක්කය. ඒ අරමුණ ඉෂ්ට කර ගැනීමට ක්‍රමවේද තමයි අන්තර්ගත වෙලා තිබෙන්නේ අතුරු සම්මත ගිනුමේ හා අපි ඉදිරිපත් කරන අයවැය ලේඛනය. ආර්ථික සංවර්ධනය සඳහා සියල්ලටම වඩා අවශ්‍ය වෙලා තිබෙන්නේ ආයෝජන. ආයෝජන නැතිව ආර්ථික සංවර්ධනයක් ගැන සිතන්ටවත් පුළුවන් කමක් නැහැ. ආයෝජන ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් තියෙනවා. ඒ කොන්දේසිය තමයි විශ්වාසය. අතිශයින් තරංගකාරී ලෝකයක අපේ රටට ආයෝජන ලබා ගැනීම පිණිස අපි විශ්වාසය දිනාගන්න ඕනේ ජාත්‍යන්තර මට්ටම. විශ්වාසය දිනා ගැනීම සඳහා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාමත් වැදගත් දේ තමයි දේශපාලන ස්ථාවරභාවය. රටක දේශපාලන ස්ථාවරභාවයක් නැතිනම් ආයෝජකයන් ඒ රට ගැන සිතන්නේවත් නැහැ. දැන් දීර්ඝ කාලයකට පස්සේ ඒ අවශ්‍යතාවය අපේ රටේ ඉෂ්ට වෙලා තිබෙනවා. දේශපාලන ස්ථාවරභාවය පැහැදිලිව කිසිම විවාදයකින් තොරව මේ රටේ අද ස්ථාපිත වෙලා තිබෙනවා. ඒ නිසා මා ඉතාමත් ගෞරවයෙන් විරුද්ධ පක්ෂයට කියන්න කැමති අපි මේ තත්ත්වය පිළිගනිමු. ඒක ඉතාමත් පැහැදිලි. ජනමතය පැහැදිලිව පිළිබිඹ වෙනවා අගෝස්තු 5 වෙනිදා පවත්වන ලද මැතිවරණයේ ප්‍රතිඵල වලින්. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කළ දිවංගත ජයාර් ජයවර්ධන ජනාධිපතිව විශ්වාස කළා. එතුමා හදාපු ඡන්ද ක්‍රමය තුළ අනාගත රජයකට කිසිම අවස්ථාවකදී ඊට ඕනෙන් දෙකක බහුතරයක් ලබා ගන්නට බැරි වෙයි කියලා. හැබැයි එහෙම සදාකල් ඒ විදිහට පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ අවස්ථාවේදී අපේ රටේ ජනතාව ඔප්පු කළා කියලා. සමානුපාතික ක්‍රමය යටතේ වුවත් 3/2 බහුතරයක් රජයකට ලබා දෙන්න පුළුවන්. අද ඒක තමයි තිබෙන තත්වය. ඉතින් අපි ඒක පිළිගනිමු. පිළිගෙන අනවශ්‍ය විරසකයේ වාද විවාද වලට පැටලෙන්නේ නැතිව අපි සියලු දෙනාම අදිටන් කරගනිමු රජයට අවස්ථාව දෙන්නේ කියලා. ඒ දීපු ප්‍රතිඥා ඉෂ්ට කරන්න තාම සති දෙකකුත් නැහැ. ඉතින් එම නිසා කකුලෙන් අදින්නේ නැතිව අනවශ්‍ය විවේචන තර්ක විචාරක නැතුව අපි සියලු දෙනා එක්කාසු වෙමු රටට අවශ්‍ය වැඩපිළිවෙලකට අවතීර්ණ වීමට. දැන් අපි එකට වැඩ කරනවා නම් මම යෝජනා කරන්න කැමති අපේ අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශයෙන් අපි සම්පූර්ණ ප්‍රයෝජන ගනිමු. මේ රටේ බරපතල අවශ්‍යතා පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාමාර්ගයකට යෑමට මේක අතිවිශාල අමාත්‍යංශයක්. ඇත්ත වශයෙන් ඉස්සල්ලා තිබුණා ස්වාධීන අමාත්‍යංශ 5. ඒ අමාත්‍යංශ 5 එක්කාසු කළා තමයි මේ අමාත්‍යංශයේ අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාතුමා අදලා තිබෙන්නේ. ඒකට හේතුව යම්කිසි දර්ශනයක් තිබුණා. ඒ කියන්නේ මේ රටේ සහජ සම්පත තමයි මානව සම්පත. ඒ මානව සම්පත සංවර්ධනය කිරීම සඳහා එක අමාත්‍යංශයකට ඒ සමස්ත කාර්යභාරය පවරමුයි කියන ස්ථාවරයේ ඉඳලා තමයි මේ අමාත්‍යංශය නිර්මාණය කළේ. දැන් මේ අමාත්‍යංශයට අධ්‍යාපන අමාත්‍යංශයට අතුරු සමිත ගිනුමෙන් වෙන් කළා තිබෙනවා රුපියල් බිලියන 70. විශාල මුදල රුපියල් බිලියන 70ක් වෙන් කළා තිබෙනවා. ඒක ලොකු අභියෝගයක්. දැන් මේ මරු මේ මේ ගරු සභාවට මම නිදර්ශන කීපයක් දෙන්න කැමතියි. මුළු රටම ඉල්ලන ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය විභේදනයක් නැතුව නෙළුම් පොහට්ටු වුණත් අලියා වුණත් ටෙලිෆෝනේ වුණත් ඔරලෝසු වුණත් හැමෝම පිළිගන්නවා යම් යම් දේවල් අද අත්‍යවශ්‍යයි කියලා මේ රටේ අධ්‍යාපනය මානව සම්පත් සංවර්ධනය සඳහා. බලන්න විශ්වවිද්‍යාල පිළිබඳ අද තිබෙන තත්වය. මම මේ රටේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය තුළ සේවය කළා අවුරුදු 26ක්. අද තිබෙන තත්වය තමයි සාමාන්‍ය පොදු සහතික ඉහළ පෙළ විභාගය සමත් වෙලා විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට වරම් ලබා ගන්නවා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 184,000ක් පෙන්නලා තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් කියලා විශ්වවිද්‍යාලවලට ප්‍රවිෂ්ඨ වෙලා ඒකෙන් ප්‍රයෝජන ලබාගෙන උපාධි ලබා ගැනීමට. හැබැයි 184,000න් අපිට විශ්වවිද්‍යාලවලට ඇතුළු කරන්න පුළුවන් වන්නේ ළමයි 31,000ක් පමණයි. ඒ කියන්නේ 153,000 ඒ අයගේ හැකියාව පෙන්නලා තියෙනවා. හැබැයි විශ්වවිද්‍යාලයකට යන්න බෑ. ඒ අයගේ අඩුපාඩුවක් නිසා නෙමෙයි, විශ්වවිද්‍යාල තුළ තිබෙන යටිතල පහසුකම් ප්‍රමාණවත් නැති නිසා. දැන් රජය උත්සාහ දරනවා මේ වර්ෂයේ අපේ විශ්වවිද්‍යාලවලට ඇතුළු කරගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංඛ්‍යාව 15,000කින් වැඩි කර ගැනීමට. ඒ වගේම ඉතින් මේක ජාතික අවශ්‍යතාවයක්. එක පක්ෂයක අවශ්‍යතාවයක් නෙමෙයි. මේ රටේ තරුණ පිරිසට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැඩි උත්සාහයක යෙදලා තිබෙනවා තව අලුත් විශ්වවිද්‍යාල 10ක් හදන්න. විශාල නගරවල නෙවෙයි දීප ව්‍යාප්ත මට්ටමකින් ඒකට ප්‍රායෝගික අවශ්‍යතාවයක් තියෙන තැන්වල. ඒතොර හැමෝටම විශ්වවිද්‍යාලවලට යන්න බැරි නම් දුරස්ථ අධ්‍යාපනය අපේ රටේ පමණක් නෙවෙයි බටහිර ලෝකෙ පවා දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ විශාල අවධානයක් යොමු වෙලා තියෙනවා. විවෘත විශ්වවිද්‍යාලයට ගන්න පුළුවන් 45,000ක් පමණයි. 45,000ක් පමණයි ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ. තව 15,000ක් විවෘත විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි කිරීමට අපි උත්සාහ දරනවා. ඒ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. උපකරණ මදි, පරිගණක තාක්ෂණයේ විශේෂයෙන්. ඒ සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 300ක් ලබා ගැනීමට අපේ අමාත්‍යංශයේ දැඩි උත්සාහයක යෙදලා තිබෙනවා. එතකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමණක් නෙමෙයි. අපේ තරුණ පිරිස මේ රටේ ජීවනාලය, අපේ සහජ ශක්තිය, ඒ මානව සම්පත් සංවර්ධනය කිරීම සඳහා අපි අවධානය යොමු කරන්න ඕනේ වෘත්තිමය අධ්‍යාපනයට. වෘත්තිමය අධ්‍යාපනයට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වෘත්තිමය අධ්‍යාපනය. අද ඒකට ලොකු ඉල්ලීමක් තියෙනවා මේ රටේ. තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට, ජීවනෝපාය මාර්ගයට හොඳ රක්ෂා ලබා ගැනීමට ලොකු උනන්දුවක්, උද්‍යෝගයක් අපේ තරුණ පිරිස තුළ තිබෙනවා. ඒ ඉල්ලීම තියෙනවා 240,000. හැබැයි ඒකෙන් අපිට අවකාශ සපයා දෙන්න පුළුවන් වන්නේ 175,000කට පමණයි. ඒතර 65,000ක හිඟයක් තියෙනවා. එතනත් 65,000ක හිඟයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ මෙතන කුලල් කෑගැපීම, නොයෙක් අනවශ්‍ය වාද විවාද වලට පැටලීමට වඩා මෙන්න මේ විදිය ප්‍රශ්න කවුරුත් පිළිගන්නවා මේවාට විසඳුම් අවශ්‍යයි කියලා. එතන මෙවැනි ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කළා. අපි සියලු දෙනාගේම සාමූහික ශක්තිය ඒ සඳහා භාවිතා කළා. ඒවට විසඳුම් අපේ තරුණ පරම්පරාවට ලබා දෙමුයි කියලා මා ඉතාමත් ගෞරවයෙන් යෝජනා කරනවා. දැන් වෘත්තිමය පුහුණුව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයක් තියෙනවා, යුනිවර්සිටි ඔෆ් වොකේෂනල් ට්‍රේනින්. ඒ විශ්වවිද්‍යාලයේ යටතේ මණ්ඩප 9ක් තියෙනවා. හැම පළාතේම එක මණ්ඩපයක් තියෙනවා. ඒ යටතේ කාර්මික විද්‍යාල 40ක් තියෙනවා. ඒ 40 තුළ වෘත්තියෙන් 200ක් සඳහා, වෘත්තියේ 200ක් සඳහා ශිෂ්‍යයන් පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒතර ගොඩනැගිලි තියෙනවා. වදුරේ ගොඩනැගිලි තියෙනවා. භෞතික සම්පත් තියෙනවා. හැබැයි අපිට උපකරණ නැහැ. ප්‍රධාන දුර්වලතාවය තමයි පුහුණු වෙච්ච ගුරුවරු නැහැ. දැන් පෞගේ දවස් දෙක තුළ මම හම්බුණා ඉන්දියාවේ මහකොමසාරිස්තුමා, මම හම්බුණා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා, ලංකාවට වෙලා තිබෙන ඒ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ භාරව සිටින ප්‍රධාන නිලධාරීතුමිය හැනා සිංහ. ඒ සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටියා මේ භෞතික සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා අපිට අවශ්‍ය ආධාරය, උපකරණ සපයා දෙන්නේ කියලා. ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් ඒ සියලු දෙනාගෙන්ම ලැබුණු බව මම සතුටින් සඳහන් කරන්නට කැමතියි. ඒතර ඒ වගේම නියෝජ්‍ය කතානායකතුනේ අපි සියලු දෙනා පිළිගන්නවා. ලොකු අසාධාරණයක් අපේ තරුණ පරපුරට. දැන් අද තියෙන තත්ත්වය තමයි ඒ ලෙවල් විභාගයේ ලියලා ඊට පස්සේ විශ්වවිද්‍යාලයට යන්න කලින් තමන්ගේ ජීවිතයේ ඉතාමත් වටින කොටසක් අවුරුද්දකුත් මාස 3ක් නිකරුණේ ගත කරන්න සිදු වෙනවා. කිසියත් ඵලදායි
ඔබතුමාට තවත් විනාඩි දෙකක් තියෙනවා.
ඉතින් මේ ඒ නිසා මේ සම්බන්ධයෙන් ඉතාමත් කඩිනම් වැඩපිළිවෙලකට අවතීර්ණ වීමේ අවස්ථාවය තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැම ක්ෂේත්‍රයෙන්ම බන් අද අධ්‍යාපනය කවුරුත් පිළිගන්නවා. අධ්‍යාපනයයි රැකිරක්ෂා ලබා ගැනීමයි අතර ලොකු පරතරයක් තිබෙනවා. එම නිසා අපේ පාඨමාලා වෙනස් කරන්න ඕනේ. ඒවට ප්‍රායෝගික නැඹුරුවක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් උපාධි ලැබෙනවා, ඒවයින් හොඳ රක්ෂා ලබා ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම විද්‍යාව තාක්ෂණය ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මීට වඩා අපි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම අද මම අමාත්‍යංශයේ බාර අරගෙන දවස් 12ක්වත් නැහැ විශාල ඉල්ලීමක් තියෙනවා ළමයි ඉස්කෝලවලට දාන්න. අතිශයෝක්තියකින් තොරව හැම දවසෙම ලිපි 50ක් විතර ලැබෙනවා. ලිපි 50ක් විතර ලැබෙනවා දරුවා මෙන්න මේ 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 ඉස්කෝලේට මේ විද්‍යාලයට දාන්නේ කියලා විෂමතාව තියෙනවා. මේ රටේ දියුණු පාසල් හා වෙන පාසල් අතර විශාල විෂමතාවයක්. ඉතින් ඒ නිසා තමයි දෙමව්පියන්ට ඊට වඩා වැදගත් දෙයක් නැහැ දරුවාට හොඳ අධ්‍යාපනයක් සපයා දෙන්න. ඉතින් මේ විදිහට හොගාලා ලියුම් යනවා අපේ අමාත්‍යංශයට. ඒ සම්බන්ධයෙන් යමක් කරන්න ඕනේ. ජාතික පාසල් සංවිධානයේ වෙලා තිබෙන පිළිවෙල ඒ ආකෘතිය පිළිබඳ අලුතෙන් හිතලා ඒ පිළිබඳ කරන්න ඕනේ සංශෝධන රාශියක් තියෙනවා. එහෙම නැත්නම් මේ තදබදයේ දිගින් දිගටම තියෙනවා. ඉතින් මේ සියල්ලක්ම එක පුද්ගලයෙකුට විසඳන්න බෑ. මම කියන්නේ එක ආණ්ඩුවක් ඒ සම්පූර්ණ වගකීම බාරගත යුතුයි කියලා. හැබැයි මෙවැනි ජාතික ප්‍රශ්න විසඳීම සඳහා ජාතික ප්‍රශ්න විසඳලා අපේ තරුණ පරපුරට අවංක සේවයක් කිරීම සඳහා සියලු දෙනාගේම නොමසුරු සහයෝගය ඉතාමත් නියතමානී ලෙස මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. එන අවුරුදු 4-5 තුළ අපි ප්‍රයෝජනවත් දෙයක් කරමු. ඊට පස්සේ තක්සේරු කරමු. ඒවා සාර්ථකද නැද්ද මොනවද අඩුපාඩු. මේ විදිහට මේ අභිනව පාර්ලිමේන්තුව වැඩ කළොත් අපේ රටට අගනා සේවයක් කිරීමේ අවස්ථාවෙන් අපි නිසි ප්‍රයෝජන ගත හැකි බව සඳහන් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන සල්පේ අවසන් කරනවා. ස්තුතියි.
ඔබතුමාට ස්තුතියි.